එහෙමනම් අපි සුපුරුදු ලෙසින් සූදානම් අද සඳුදා දවසේ ශ්‍රී ලංකාව පිළිබඳව පසුගිය ගිය සතියේදී සිදුවුණු විශේෂිත සිදුවීම් පිළිබඳව සමාලෝචනය කරන්න ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා අද දවසේදී අපත් සමග ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වන්නේ AFP මාධ්‍යාලයේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතායි. අමල්, ඔබට සුබෝදෑසනක්. ආයුබෝවන්.
සුබෝදෑසනක් දිලුක්ෂි. ආයුබෝවන්.
දැන් මම මුලින්ම අවධානයට ලක් කරන්න කැමති අමල්, දැන් පසුගිය සතියේත් අපි මේ පිළිබඳව විශේෂයෙන් කතා බහ කළා. මේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු යෝජනාව පිළිබඳව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන්. එහිදී අගමැතිවරයා මුළු පාර්ලිමේන්තුවම නව ව්‍යවස්ථාව සම්බන්ධව කටයුතු කරන මණ්ඩලයක් බවට පත් කිරීමේ යෝජනාවක් පවා එහිදී ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අදහස සම්බන්ධයෙන් විවිධාකාර පක්ෂ විපක්ෂ මත අපිට ශ්‍රී ලංකාවෙන් ඇහුණා. අපි ගිය සතියේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කළා ගිය සඳුදා. මේ සතියේ සඳුදා, ඒ කියන්නේ අද වෙනකොට තියෙන තත්ත්වය පසුගිය සතිය පුරාවටම අපි අවධානයට ලක්කුළු. තින් මේ සම්බන්ධව විශේෂයෙන් අපිට ඇහෙන තොරතුරු මොනවද ශ්‍රී ලංකාවෙන්?
දිලුක්ෂි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇති කිරීම සඳහා ජනතාවගේ අදහස් විමසීමේ කටයුත්ත අද ඉඳලා ආරම්භ කරනවායි කියලා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු සතියන්තයේ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මේ ජනතා අදහස් ලබා ගැනීම ඉතිහාසයේ ප්‍රථම වතාවට අන්තර්ජාලය හරහා ජනතාවගේ යෝජනා ලබාගෙන ඒ අනුව ව්‍යවස්ථාවක් ඇති කිරීමේ කටයුත්ත අද ඉඳලා ආරම්භ කරනවායි කියලා. ඉතින් මේකට සමාජ වෙබ් අඩවි වලින්, ඒ කියන්නේ Facebook, Twitter, ඊට අමතරව අනිකුත් වෙබ් අඩවි හරහා තමන්ගේ අදහස් ලබා දීම සඳහා ඒ කටයුතු සම්පාදනය කරනවායි කියලා. ඊට අමතරව රජය විසින් පත් කරපු විශේෂ කොමිටුවක් සියලුම දිස්ත්‍රික්ක වලට ගමන් කරලා ජනතාවගේ අදහස් ලබා ගැනීමට, අදහස් ප්‍රකාශ කිරීමට ඒ අවස්ථාවත් ලබා දෙනවායි කියලා. ඉතින් මේක විශේෂයෙන්ම අලුත් ව්‍යවස්ථාවේ මොනවාගේ කරුණුද අඩංගු විය යුත්තේ කියන එක සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසීමේ කටයුත්ත අද ඉඳලා ආරම්භ කරලා මාර්තු අප්‍රේල් වෙනකොට අවසන් කරන්නට බලාපොරොත්තු වෙනයි කියලා දැන් ප්‍රකාශ කරලා තියෙනවා.
අමල්, එතකොට අපිට මේ කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන්ද මේ වෙනකොට අගමැතිවරයා විසින් ඉදිරිපත් කරලා තියෙන යෝජනා මොනවද, මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජයේ පැත්තෙන් ගෙනෙන්නට බලාපොරොත්තු වෙන දේවල් විදිහට?
ඇත්තටම අගමැතිවරයා බොහොම උත්සාහ ගන්නවා කියනට ඔහුගෙන් කෙටුම් පතක් නැtei කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොයි ආකාරයෙන් සකස් වේවිද කියන එක සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, මේකට ඇතුළත් විය යුතු කරුණු මොනවද කියන එකවත් ආණ්ඩුව පැත්තෙන් ඔහු සඳහන් කළා නැහැ. නමුත් ආණ්ඩුවට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා තියෙනවා. මොකද මීට කලින් අවස්ථාවලදී හැම විටම රජයෙන් යම්කිසි විදිහකට යෝජනාවක් ඉදිරිපත් කරලා ඒකට අනිත් අයගේ අදහස් ලබා ගත්තා. නමුත් මේ අවස්ථාවේදී එහෙම කෙටුම් පතක් නැතිව අදහස් විමසලා ඊට පස්සේ මේ ඇති කරගත්තා වූ පාර්ලිමේන්තු ව්‍යවස්ථාපිත මණ්ඩලයෙන් ලැබෙන කෙටුම් පතක් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට නියමිතව තියෙන්නේ.
අමල්, නමුත් අපිට පසුගිය කාලවකවානුවේදී විශාල ආන්දෝලනාත්මක කතන්දර ඇහුණා ඔය යෝජනාවලිය හරහා. ශ්‍රී ලංකාවේ මෙතෙක් පවතින ඔය විධායක ජනාධිපති ක්‍රමයේ බලතල වෙනස් කිරීම පිළිබඳවත්, එතකොට ඡන්ද ක්‍රමය පිළිබඳව යම් යම් වෙනස් කිරීම පිළිබඳවත් විශාල කතිකාවක් ඇහුණා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රජය මේක වෙනස් කරන්න යනවා, ෆෙඩරල් ක්‍රමය ගේන්න යනවා කියලත් විශාල කතාවක් ඇහෙනවා. ඒ කියන්නේ මේ කතන්දර රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ නැද්ද? මේවා තමයි අදහස් කියලා.
ඇතරම ජනාධිපතිවරයා මෙහිදී අදහස් දක්වලා තියෙන්නේ ඔහු කියා සිටින්නේ බලය බෙදා දීම සම්බන්ධයෙන් කටයුත්තේදී මීට වඩා ඉදිරියට යන්නට අවශ්‍යයි. විශේෂයෙන්ම ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තියෙන්නේ 1978 කලින් ලංකාවේ තිබිච්ච විදිහේ පාර්ලිමේන්තු පාලන ක්‍රමයක්, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට ඔහුගේ කැමැත්ත තියෙනවායි කියලා අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් කොයි ආකාරයෙන් මේ අලුත් ව්‍යවස්ථාව ගොඩ නැගෙයිද කියන එක පිළිබඳව නිශ්චිත වශයෙන් ආණ්ඩුව ප්‍රකාශයට පත් කළා නැහැ. නමුත් මේ ෆෙඩරල්ද ඒකීයද කියන කාරණාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කියලා තියෙන්නේ මේ ෆෙඩරල් කියන වචනය පාවිච්චි කරපුවාම රටේ බහුතරයක් සිංහල ජනතාව ඒකට බිය වෙනවා පමණක් නෙවෙයි, ඒකට විරුද්ධ වෙනවා කියලත් හිතන්නට පුළුවන්. අනිත් පැත්තෙන් ඒකීය කියන වචනය පාවිච්චි කරපුවාම දෙමළ ජනතාව ඒ ගැන දැඩි අවිශ්වාසයක් තියෙනවායි කියලා. ඉතින් මේ කරුණු දෙක තුලනය කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි ඉදිරියේදී මේ පාර්ලිමේන්තු කොමිටුවට තියෙන අභියෝගය වන්නේ.
දැන් එතකොට ඔබ සඳහන් කළා අද දවස තුලදී මේ මහජන මත විමසීම ආරම්භ කරනවා කියලා. මේක කොහොමද ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්න සූදානම්ින් තියෙන්නේ? දැන් සාමාන්‍යයෙන් පොදුවේ ජනතාවට කෙලින්ම ගිහිලා අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්ද? ඔබ කලින් සඳහන් කරපු ආකාරයට අන්තර්ජාලය හරහා අදහස් විමසනවා නම් කිසියම් වූ වෙබ් අඩවියක් හෝ නිර්මාණය වෙලා තියෙනවද? විදේශීය ශ්‍රී ලාංකේය පුරවැසිභාවයේ තාම තියෙන අයට මේකට අදහස් දක්වන්න පුළුවන්ද? මොකද්ද තත්ත්වය?
ඔව් දිලුක්ෂි, ඒක කොයි ආකාරයෙන් වෙබ් අඩවි සම්බන්ධයෙන් තවමත් ඔවුන් නිවේදනය කළා නැහැ. ඒ වෙබ් අඩවියේ ලිපිණය මොකද්ද කියන කාරණාව නමුත් කොළඹ විසුම්පායේ ඔවුන් කාර්යාලයක් ඇති කරලා තිනවා. ඒ කාර්යාලයේ කටයුත්ත අද ඉඳන් තමයි ආරම්භ වන්නට නියමිත. ඉතින් අපිට මං හිතන්නේ ඉදිරි දින කිහිපෙදී දැනගන්න පුළුවන් වෙයි ඔවුන්ගේ අන්තර්ජාලයේ ඒ වෙබ් අඩවිය මොකද්ද, ඒ වගේම ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනය මොකද්ද කියන කාරණාව. ඒකට ප්‍රචාරයක් දීමට නියමිතයි මේ සතිය ඇතුළතදී. ඒ තුළින් ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට තමයි ඔවුන් ඒ කටයුතු සම්පාදනය කරලා තියෙන්නේ.
විශේෂයෙන් දේශපාලනික වශයෙන් වැදගත්න කරුණු පිළිබඳ විමසා බැලීමේදී කතා බහ කරන්න තමත් තොරතුරක් තියෙනවා. තයි පොංගල් උළෙල ජාතික වශයෙන් සැමරීම සිදු වුණා 15 වෙනිදා මේ ගෙවි ගිය සිකුරාදා යාපනයේ වීරසිංහම් ශාලාවේදී. මේක මේ ජාතික තයි පොංගල් උළෙලට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා. ඊට අමතරව තවත් දේශපාලනික වශයෙන් වැදගත් චරිත ගණනාවක් සම්බන්ධ වෙලා හිටියා. මෙහිදී අපිට යම් කිසිවූ දෙයක් තියෙනවද අමල් කතා බහ කරන්න දේශපාලනික වශයෙන් වැදගත් වුණු සිදුවීම් හෝ කතා බහ සම්බන්ධව?
මෙතන ඇත්තටම ජනාධිපතිවරයා යෑමට නියමිතව තිබුණ මෙම උත්සවයට සහභාගී වෙලා ඔහුගේ මුලින් අදහසක් තිබුණා අක්කර 700ක විතර භූමි භාගයක් නැවතත් දෙමළ ජනතාව අතර ඒ මුල් අයිතිකරුවන්ට නැවතත් ලබා දෙන්නට. නමුත් යම්කිසි හේතුවක් නිසා ජනාධිපතිවරයා මේ ගමනට සහභාගී වුණේ නැහැ. අපිට ඔහුගේ කාර්යාලයෙන් දැනගන්න ලැබුණා ඔහුගේ යම්කිසි රෝගී තත්ත්වයක් තිබිච්ච නිසා ඔහුට මේ ගමනට එකතු වන්නට බැරි වුණයි කියලා. නමුත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී මේ ගමනට සහභාගී වෙලා ඇත්තටම අපි කවුරුත් නොහිතපු විදිහේ ප්‍රකාශයකුත් අග්‍රාමාත්‍ය කළා. දැනට රජයේ සතු සහ අනිකුත් අය විසින් ලබා දීලා තියෙන අතුරුදන්වුවන්ගේ ලයිස්තු වලට අවධානය යොමු කරා. මේදී අග්‍රාමාත්‍යවරයා කිව්වා මේ ලයිස්තු වල නම් තියෙන අය පිළිබඳව පසුගිය කාලෙදී කිසිම තොරතුරක් ලබා ගන්නට නොහැකි වුණා නම් එහෙනම් මේ විශාල සංකිරිසක් දැනට ජීවතුන්ට නැහැයි කියලා ඔහු විශ්වාස කරනවායි කියලා. නමුත් අතුරුදන්වුවන්ගේ පවුල් වල අයට යම් කිසි විදිහකට සහන සැලසීම සඳහාත් ඒ වගේම කාන්තා ගෘහ මූලිකත්වයෙන් තියෙන පවුල් සම්බන්ධයෙන් ඒ විශේෂ කාර්යාලයක් කිලිනොච්චි නගරයේ ඇති කරනවායි කියලත් ඔහු කියා සිටියා. නොබෝ දිනකින් ඒ කාර්යාලය විවෘත කරන්න බලාපොරොත්තු වෙනයි කියලත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරති. මම හිතන්නේ මේක ප්‍රථම වතාවට තමයි රජයේ පැත්තෙන් රජයේ උසස් දේශපාලනඥ ප්‍රකාශ කරන්නේ මෙතෙක් අතුරුදන් වූයි කියලා කියන පිරිස. මේ වෙනකොට රජය විසින් පත් කරපු ජනාධිපති කොමිසමට වාර්තා වෙලා තියෙනවා 20,000කට ආසන්න පිරිසක් අතුරුදහන් වුණයි කියලා ලයිස්තුගත වෙලා තියෙනවා. ඉතින් ඒ පිරිසෙන් අතිබහුතරයක් ජීවිතෙන් අතර නැහැයි කියන එක නිල වශයෙන් දැන් ප්‍රකාශ වෙලා තියෙනවා.
එතකොට අමල් අර මේ ඔබ කලින් සඳහන් කරානේ ජනාධිපතිවරයා බලාපොරොත්තුෙන් හිටියා කියලා ඉඩම් අක්කර තවත් 700 ගානකට ආසන්න ප්‍රමාණයක් නිදහස් කරන්නට බලාපොරොත්තුෙන් හිටියා කියලා. දැන් එතකොට ඒ ඔය ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශාල විරෝධතාවක් තිබුණා විශේෂයෙන්ම දකුණේ පාර්ශ්වයේ නියම් කිසි සැකයක් සහිතව. දැන් මේ කාර්යතාවය පිළිබඳව කිසියම් කතිකාවතක් ගොඩනැගිලා තිබුණද නැවත වතාවක් මේ ඉඩම් නිදහස් කිරීම හා සම්බන්ධව?
ඔව්, මෙතන ඇත්තටම අග්‍රාමාත්‍යවරයාත් මේ කටයුතු පිළිබඳව යම්කිසි අදහසක් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ තවමත් අක්කර 4,000ක විතර වගේ භූමි ප්‍රමාණයක් උතුරෙත් ඒ වගේම නැගෙනහිර ප්‍රදේශවල තවමත් හමුදාව යටතේ තියෙනවයි කියලා. ඉතින් ඔහු කියා සිටියේ මේ වෙනකොට විශේෂ කාර්යසාධක කොමිටියක් හරහා හමුදාවත් ඒ වගේම සිවිල් පාලන අධිකාරියත් එකතු වෙලා දැනට මුදා හරින්නට පුළුවන් කියලා හඳුනාගත්ත තියෙන ඒ භූමි භාවයන් ඉතාමත්ම ඉක්මනින් ජනතාව අතර පත් කිරීමේ කටයුත්ත ඉදිරි මාස දෙක ඇතුළතදී සිදු කිරීමට කටයුතු කරනවායි කියලා. ඉතින් මෙතන ඇත්තටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හමුදාව තමන්ගේ ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍යයි කියලා භූමි භාගයක් තමන්ගේ හමුදා කඳවුරු ආශ්‍රයේ ලබා ගැනීම නෙමෙයි දිලෝක්ෂි. මෙතන හුඟක්ම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ හමුදාව පෞද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල එක්කෝ කෘෂිකර්ම කටයුතු කිරීම එහෙමත් නැත්නම් අනිකුත් ව්‍යාපාර පවත්වාගෙන යාම විශේෂයෙන්ම හෝටල් වගේ ආදායම් ලබන ඒ ව්‍යාපාර පවත්වාගෙන යාම. ඉතින් මේක අසාධාරණයි කියලා ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව හමුදාවත් දැන් එකඟ වෙලා තියෙනවා තමන් දැනට පෞද්ගලික ඉඩම්වල යම්කිසි ව්‍යාපාර පවත්වාගෙන යනවා නම් ඒවා ක්‍රමක්‍රමයෙන් නැවතත් ඒ මුල් ඉඩම්වල මුල් අයිතිකරුවන්ට ලබා දෙන්න. ඉතින් ඒ කටයුත්ත ඉදිරියට කරගෙන යනවා. අග්‍රාමාත්‍යවරයා යම්කිසි විදිහක පොරොන්දුවක් දුන්න මේ කටයුත්තේදී හමුදාවේ අදහස් විමසලා තමයි මේ කටයුත්ත කරන්නේ. හමුදාවට යම්කිසියකින් ආරක්ෂාව සඳහා තවත් ඉඩම් අවශ්‍ය නම් ඒ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් ලබා දීමට කටයුතු කරන ගමන්ම සාමාන්‍ය ජනතාවගේ ඒ අයිතීන් තහවුරු කිරීමටත් ඉදිරි මාස දෙකක් විතර වගේ කාලයකදී කටයුතු කරනවායි කියලා.
උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් උතුරේ දේශපාලන පක්ෂ එවැගේම දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් එකතුව ගොඩනගාගත් දෙමළ ජනතා සංසදයේ පිළිබඳව අපි මේ විශේෂාංගය යටතේම කතා බහ කළා ඔබට මතක ඇති. දැනමල් දැන් ඊයේ පත්‍ර දිහා බැලුවාම මේ ඇමති විග්නේෂ්වරන්ගේ එක්තරා තීරණයක් පිළිබඳව පුවත්පත් කිහිපයක්ම පළ කරලා තිබුණා. එකක් සිළුමිණ පුවත්පත සහ ලංකාදීප පුවත්පත අපි නම් වශයෙන් සඳහන් කළොත්. එහිදී මේ පුවත්පත් දෙක වාර්තා කරලා තිබුණා මේ උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන් විසින් මේ දෙමළ ජනතා පෙරමුණ විසිරුවා හැරීමේ නිවේදනයක් නිකුත් කරන්නට සූදානමක් තියෙනවායි කියලා. දැන් මොකක්ද මේ විසිරුවා හැරීමේ තීරණය සම්බන්ධව ඇත්තට මොනවද ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ? ඇත්තට මෙහෙම දෙයක් කරන්නට විග්නේෂ්වරන් සූදානමින්ද සිටින්නේ?
තිලක්ෂේ ඇත්තටම ඔහු ඉතාමත්ම පීඩනයට ලක් වෙලා තියෙනවා තමන්ගේ පක්ෂයෙන්. මොකද ඔහු TNA පක්ෂයෙන් බලයට ආවට ඒ පක්ෂ නායකත්වයක් එක්කල බොහොම විරසකක් තියෙන බව බොහොම පැහැදිලි. ඉතින් මේ අවස්ථාවේ ඔහු විසින් ඇති කරපු මේ තමිල් මක්කල් තේරවි, එහෙම නැත්නම් දෙමළ ජනතා ඒ සංසදය විසිරුවා හැරීම පිළිබඳව ඔහුට ඇත්තටම ඔහුට දැනුම් දීමක් කරලා තියෙනවා. මේ සතියේ බ්‍රහස්පතින්දාට කලින් ඒක විසිරුවා හැරියේ නැත්නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් එහෙම නැත්නම් විශ්වාසභංගයක් ගෙනල්ලා ඔහු ප්‍රධාන ඇමති තනතුරෙන් ඉවත් කිරීමට දෙමළ සන්ධානය කටයුතු කරනවා කියලා. ඉතින් ඔහුට තනතුරේ රැඳී සිටීමට අවශ්‍ය නම් එහෙනම් ඔහුගේ මේ අලුතෙන් ඇති කරගත්තු දෙමළ පක්ෂය අනිවාර්යයෙන්ම විසිරුවා හැරීමට සිද්ධ වෙනවා. එහෙම නොකරොත් ඔහුට තමන්ගේ තනතුර අතාරින්නට සිද්ධ වෙනවා.
අමල් දැන් මම පොඩ්ඩක් විමසලා බලන්නට කැමති මේ TNA-ගේ ක්‍රියාකලාපය පිළිබඳව මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මතවාද සහ අදහස් පිළිබඳව ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන්නේ මොනවද කියලා. දැන් අපි දකිනවා නායක ආර් සම්බන්ධන මහතා ශ්‍රී ලංකාවේ මේ ඒකීය භාවය රැක ගැනීම උදෙසා එහෙමත් නැත්නම් මේ ජනවාර්ගික අර්බුදයේ විසඳීම සඳහා MM ක්‍රියාමාර්ග සඳහා රජය සමග එක්තරා අන්දමකින් ඒකාත්මික වෙලා කටයුතු කිරීම, ඒ වගේම ඇතැම් වෙලාවට යම් යම් ආන්දෝලනත්මක ප්‍රකාශ පවණිකුත් කරනවා. දැන් TNA කියලා කිව්වම පක්ෂ ගණනාවක එකතුවක්. එතකොට ඔවුන්ගේ පොදු මතයේ විදිහට එළියට එන්නට ඕනේ එක මතයක්. දැන් නායක සම්බන්ධයෙන් එක්තරා අදහසක් දක්වනවා. එතකොට ශිවාජි ලිංගම් තව අදහසක් කියනවා. ඊට ඉතාමත්ම ප්‍රතිවිරුද්ධව දැන් විග්නේෂ්වරන් මහතා වෙනම කොටසක් කඩාගෙන එක්තරා සංසදයක් උත්පිහිටවා ගත්තා. දැන් අතර මොකක්ද TNA මේ වෙනකොට වෙලා තියෙන ඔවුන්ගේ මතවාද සහ ආකල්ප සම්බන්ධයෙන්?
දිල්රුක්ෂි TNA ඇත්තටම විශාල අර්බුදයකට දැන් මේ අවස්ථාවේ මුහුණ පාලා තියෙනවා ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක සම්බන්ධයෙන්. අර ඔබ කිව්වා වගේම TNA පක්ෂයක් හැටියට මේකේ සම්බන්ධන් මහතාත් ඒ වගේම සුමන්දරන් මහත්මයාත් රජය සමග යම් කිසි විදිහට එකඟතාවයක් ඇතිව නම්‍යශීලීව කටයුතු කරන බවත් දකිනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට එමෙතන බැලුවොත් පහුගිය අවුරුදු 50 ප්‍රථම වතාවට දෙමළ නායකින් ශ්‍රී ලංකාවේ ජාතික දිනේ නිදහස් දිනේ ඒ උත්සවයට සහභාගී වෙලා ශ්‍රී ලංකාවේ කුඩිය යටතේ කටයුතු කරන තත්ත්වයට පත් වුණා. නමුත් විග්නේෂ්වරන් ප්‍රධාන ඇමතිවරයා අපි කවුරුත් නොහිතපු විදියට ඉතාමත්ම අන්තවාදී විදියට ප්‍රකාශ නිකුත් කරා පමණක් නෙමෙයි ඔහු යෝජනාවක් ගෙනාවා ශ්‍රී ලංකාවේ ජන සංහාරයක්, එහෙම නැත්නම් ජෙනොසයිඩ් එකක් සිද්ධ වුණායි කියලා. ඉතින් මේකට ඇත්තටම TNA සංවිධානයක් පක්ෂයක් හැටියටත් විරුද්ධ වෙන තැනක් තිබුණා. TNA මේකට එකඟ වුණේ නැහැ. මොකද අලුත් රජයක් ඇවිල්ලා ඒ වගේම යම් කිසි විදියකට සංහිඳියාවක් ඇති කරන්න උත්සාහ ගන්න අවස්ථාවකදී විග්නේෂ්වරන් ප්‍රධාන ඇමතිවරයා අන්තවාදී ලෙස කටයුතු කරනවා කියන චෝදනාව එල්ලවන්නේ ශ්‍රී ලංකා රජයෙන් නෙමෙයි ඔහුගේම පක්ෂයෙන්. ඉතින් ඇත්තටම විග්නේෂ්වරන් ප්‍රධාන ඇමතිවරයා දැන් මේ වෙනකොට පක්ෂයට ලොකු හිසරදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි TNA නායකත්වය උත්සාහ ගන්නේ යම් කිසි විදියකට ප්‍රධාන ඇමතිවරයාට පීඩනයක් එල්ල කරන්නට. ඇත්තටම අපිට පේන විදියට ඔහුගේ බලාපොරොත්තුවක් තියෙනවා ඉදිරි මැතිවරණයකදී තනියම ඡන්දයට පිවිසිලා නැවතත් දේශපාලනයට පැමිණෙන්න. ඉතින් මේ අර්බුදය තමයි අපි දකින්නේ TNA ඇතුලේ තියෙන අර්බුදය ප්‍රධාන ඇමතිවරයා ඉලක්ක කරගෙන ඒ කේන්ද්‍ර කරගෙන මේ අර්බුදය දිගින් දිගටම ඇවිලෙන බවක් තමයි පේන්නේ.
ඊළඟට මේ පසුගිය සතියේදී තවත් විශාල ආන්දෝලනාත්මක කතාවක් අපිට ඇත්තටම ප්‍රථම වතාවට ඇහුණා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැත්තෙන්. දැන් ඔය FCID එක පිළිබඳව අපි නිරන්තරයෙන් කතා බහ කළානේ. දේශපාලඥයන් සම්බන්ධව විවිධ දේශපාලඥයන්ගේ දූෂණ සහ අක්‍රමිකතා මූල්‍ය වංචා පිළිබඳව සෙවීම පසුගිය කාලයේදී දිගින් දිගටම සිදු වුණා FCID එක හරහා. පළවෙනි වතාවට තමයි අපිට ගිය සතියේදී ඇහුණේ FCID එක මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තියෙන යම් දූෂණ ආක්‍රමිකතා හොයලා බලන්නටත් සූදානමක් තියෙනවා කියලා. ඒ අනුව අපිට ආරංචි වෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද දවසේදී FCID එකට කැඳවන්නට නියමිතයි කියලා. මොකක්ද මල ඇත්තටම මේ සිදුවීම් පසුපස තියෙන කතාබහ?
දිලක්ෂි, මෙතන FCID එකට මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ක්‍රීඩා අමාත්‍යවරයා දයාසිරි ජයසේකර කියා සිටියේ ක්‍රීඩකයන් දෙන්නෙකුට තරඟ පාවා දීම සඳහා මුදල් පොරොන්දු වෙලා තියෙනවා කියලා, එහෙම නැත්නම් ඒ අයුත් යෝජනාවක් කරලා තියෙනවා කියලා ක්‍රිකට් පාලක මණ්ඩලයේම සේවකයන් දෙදෙනෙක්. ඉතින් මෙතන කුසල් ජනිත් ක්‍රීඩකයාත් ඒ වගේම රංගන හේරත් කියන ක්‍රීඩකයාටත් තරඟ පාවා දීම සඳහා රුපියල් මිලියන 10ක් මුදලක් ලබා දෙන්නට පුද්ගලයන් දෙදෙනෙක් ඉදිරිපත් වුණායි කියති. මේ පුද්ගලයන් දෙදෙනා කවුද කියන එක නම් කියලා නම් කරලා තියෙන ඔවුන් දෙපළම ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවකයන් හැටියට හඳුනාගෙන තියෙනවා. ඉතින් මේ පරීක්ෂණයේ කටයුත්තක් හැටියට ඇන්ජලෝ මැතිව්ස් නායකයාට අඳගහලා තියෙනවා ඔහුගේ සාක්ෂි සටහන් කර ගැනීමට. ඔහුට විරුද්ධව කරන පරීක්ෂණයක් නෙමෙයි, නමුත් ඔහුව කැඳවා තියෙන්නේ ඔහුගේ සාක්ෂිය සටහන් කරගන්න මේ පරීක්ෂණයේ කොටසක් හැටියට.
හොඳයි, එහෙනම් අපි බලමු මේ ගෙවියන් සතිය තුළදී ඒ සම්බන්ධ අපිට අලුතෙන් වාර්තා වෙන තොරතුරු මොනවාද කියලා. ඒ අතරතුරේදී වාර්තා වෙනවා මල් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා 6 වෙනි වතාවටත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා අර ඇවන්ගාඩ් සිදුවීම හා සම්බන්ධව නැවත වතාවක් ප්‍රශ්න කිරීම උදෙසා කියලා. දැන් ඇත්තටම පොදු මහ ජනතාව පැත්තෙන් අපි නිකන් කල්පනා කළොත් ප්‍රශ්න දෙකක් ඔවුන්ට මතුවෙනවා. එකක් තමයි ඇවන්ගාඩ් සිදුවීමේ හා සම්බන්ධව මාධ්‍යයට නිරන්තරයෙන් කතාබහ කරපු නීතිඥවරයා වශයෙන් එහි කටයුතු වලට මැදිහත් වෙලා හිටිය වත්මන් අධිකරණ අමාත්‍ය සහ බුද්ධ ශාසන කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මාධ්‍යයේදී මාධ්‍යයට කරන යම් යම් ප්‍රකාශ මාධ්‍ය සාකච්ඡාවලදී ඔහු කීප වතාවක්ම සඳහන් කළා. මේ මෑතකදීත් මේ ගිය සතියේදී සඳහන් කළා මාධ්‍ය සාකච්ඡාවකදී ඇවන්ගාඩ් සිදුවීම සමතේකට පත් වෙලා තියෙන්නේ මාධ්‍ය කෑ ගැහුවට, මොකද මේ ඒකේ කොන්ත්‍රාත්තුව රජය විසින් දීර්ඝ කළයි කියලා. එතකොට අනිත් පැත්තෙන් පොදු මහ ජනතාවට ප්‍රශ්නයක් ඇති වෙනවා, රජයේ අනුමතයි නම් මේක, රජයේ මේක පිළිගන්නවා නම් ඇත්තටම නීත්‍යානුකූල පදනමක් යටතේ සිදුවෙලා තියෙන කියලා. ඇයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කොමිසම හමුවේ මේ සම්බන්ධව ප්‍රශ්න කිරීම වලට විටින් විට කැඳවන්නේ කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන් දමල්? මොකක්ද මේකේ ඇතුළාන්තය, මොකද්ද මේකේ සත්‍ය තත්වය කියලා?
ඔව් දිලුක්ෂ්මී, අවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් ඇත්තටම බැලුවොත් නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස් කීපයක් තියෙනවා. විශේෂයෙන්ම එක පිරිස පාර්ශවයක් කියා සිටියේ මෙතන විශාල වංචාවක් සිදු වෙලා තියෙනවා, ඒ නිසා ඔවුන්ට නඩු පැවරීමට ඕන තරම් කරුණු කාරණා තියෙනවායි කියලා. නමුත් නීතිපතිවරයා ඔහුගේ මතය වුණේ මෙතන ඇත්තටම රටේ ආයුධ සම්බන්ධයෙන් නීති උල්ලංඝනය වීමක් වෙලා නැහැ, ඒ නිසා ඒ ගැන කටයුතු කරන්නට බැරිය. ඒ එක්කම රජය හරි හෝ නිවැරදිව පෞද්ගලික ආයතනයක් සමග ගිවිසුමක් තියෙන නිසා ඒ ගිවිසුම ප්‍රකාරව කටයුතු කරන්න ඕනේ, හින්දා එතන වරදක් සිද්ධ වෙලා නැtei කියලා. නමුත් ඒ එක්කම නීතිපතිවරයා ඔහුගේ අවසාන තීන්දුවෙන් කියා තිබෙනවා මුදල් විසුද්ධිකරණය සම්බන්ධ, එහෙම නැත්නම් මනී ලොන්ඩරින් සම්බන්ධයෙන් ඇවන්ගාඩ් ආයතනයට විරුද්ධව කටයුතු කිරීමට සාක්ෂි තියෙනවායි කියලා. ඉතින් ඒ පරීක්ෂණය තමයි දැන් ඉදිරියට ගෙන යන්නේ. ඉතින් ඒ මුදල් විසුද්ධිකරණය පිළිබඳ කරුණු සොයා බැලීම නිසා තමයි තවමත් මේ ඇවන්ගාඩ් කාරණාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමත් ඒ වගේම FCID එකත් ඊට අමතරව අල්ලස් සහ දූෂණ කොමිසමත් අතරේ මේ වෙනකොට ඒ පරීක්ෂණ තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ. ඉතින් මේ කාරණාවේ අවසානයක් අපි තවම දැකලා නැහැ.
මම ඊළඟට අවධානය යොමු කරන්න කැමති පසුගියදා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු තේරවාදී භික්ෂු කතිකාවතක් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම් පත සම්බන්ධව සංඝ සමාජය තුළ විශාල විරෝධයක් මේ සම්බන්ධයෙන් ඇති වෙමින් පවතිනවා. අපි දුටුවා මාධ්‍ය ප්‍රකාශ පිළිබඳව සඳහන් කරද්දී ප්‍රධාන සංඝ නායකවරුන් යම් යම් ප්‍රකාශ පවා නිකුත් කළ තිබුණා. ඒ වගේම සිවිල් සමාජයේ එකට ගැටී කටයුතු කරන ප්‍රධාන හිමි නමවල් කිහිප දෙනෙකුම මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් ප්‍රකාශ නිකුත් කළ තිබුණා. මේ සම්බන්ධව මේ වෙනකොට තියෙන තත්ත්වය මොකක් තමයි?
දෙලක්ෂ මේ පනත අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා. නමුත් මෙතන ඔබ කිව්වා වගේම ලොකු ආందోళනාත්මක කාරණාවක් තමයි මේ සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් මොකද ආණ්ඩුව මෙවැනි අනත පනතක් ගෙනාවේ කියලා.
ඇත්තටම මම මොකද මට මතකයි එක්තරා ප්‍රධාන සංඝනායක හිමි නමක් සඳහන් කරලා තිබුණා මාධ්‍යයට. මේක මේ සංඝයා වහන්සේට විතරක් ගෙනා ආයුතු දෙයක් නෙමෙයි, සියලුම ආගමික පාර්ශවයන් වෙත පොදුවේ ගෙනාපු මතයක් නම් අපිට මේක ඉවසන්න තිබුණා. ඒ මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා පමණක් ඉලක්ක කරගෙන ගේන්නේ කියලා. එතනත් පොඩි කතිකාවතක් නිර්මාණය වෙලා තිබුණා.
දෙවික්ෂි මෙතන ආණ්ඩුවේ අදහස වෙලා තිබුණේ මේ පනත ගේන්නට හේතු වුණේ අවුරුදු දශක 3ක විතර කාලයේ ඉඳලා මහානායක හිමිවරුන්ගේ ඉල්ලීමක් මතයි කියලා. ඉතින් මෙතන අපි බැලුවොත් ඇත්තටම මේ පනතෙන් කරන්නට උත්සාහ කරන්නේ දැනට භික්ෂුන් වහන්සේලා අතර තියෙන සංඝ අධිකරණ. මේ සංඝ අධිකරණ වල කටයුතු වලට යම්කිසි නෛතික පදනමක් ලබා දීම. මොකද දැනටමත් සංඝ අධිකරණ වලින් ලබා දෙන තීන්දු ඒවා සංඝයා වහන්සේලා පිළිගන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්න මතුවලා සමහරලාට මේ සංඝයා වහන්සේලා අතර ඇතිවන අර්බුදකාරී තත්වයන් ඒවා සාමාන්‍ය සිවිල් උසාවියට යන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා වළක්වන්නට දැනට මේ සංඝ අධිකරණ වලට යම් කිසි විදියකට නීතිමය බලයක් ලබා දෙන්නට. දැන් අපි දන්නවා සංඝනායක හාමුදුරුව කියලා හැම පත්වීම් ලැබුණට ඔවුන්ට ඒ පත්වීම් සම්බන්ධයෙන් කිසිම නෛතික බලයක් නැහැ. ඔවුන් ලබා දෙන තීන්දුව තීරණ ඒවා කෙනෙකුට පිළිගන්නටත් පුළුවන් නොපිළිගන්නටත් පුළුවන්. ඒවායි කිසිම රටේ තියෙන නීතියට කිසිම එක අනුකූලතාවයක් නැහැ. ඉතින් මේක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීමක් මත මේක කළා මිසක්ක රජයට අවශ්‍යතාවයක් නැහැයි කියලා තමයි දැන් රජය ප්‍රකාශ කළ තියෙන්නේ. ඉතින් අපි දකිනවා සංඝයා වහන්සේලාගෙන් යම්කිසි බෙදීමක් තියෙනවා. මේ වෙනකොට ඕමල්පේ සෝභිත හාමුදුරුව ඇවිල්ලා මේක තමන් වහන්සේ විසින් අවුරුදු 30ක කාලයක් තිස්සේ ඉල්ලපු දෙයක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට අන්‍ය ආගමිකයන්ට මේක ඉදිරිපත් කරන්නට කියලා කිව්වට ඒ ආගමික කොටස්වල බෞද්ධ භික්ෂුන් වහන්සේලා වාගේ සංඝ අධිකරණ ගැන එහෙම සඳහනක් ඇති වෙලා නැහැ. ඉතින් අභ්‍යන්තර විනය කටයුතු කිරීමේදී භික්ෂුන් වහන්සේලාගේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ තමයි මේ සංඝ අධිකරණ පවත්වන්නේ. ඉතින් ඒ සංඝ අධිකරණ වලට ඒවා නීතියෙන් පිළිගැනීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් දැනට අපිට පේන විදිහට මේක යම් කිසි විදිහකට දේශපාලන පක්ෂ විසින් මේකට එක එක අදහස් දක්වලා තියෙනවා. නමුත් මේක පාර්ලිමේන්තුවේ විවාදයකට ලක්වීමෙන් තමයි අපිට දැනගන්න පුළුවන් කොයි විදිහටද මේක ඉදිරියට ගෙනියනවද නැත්නම් ඒක ආණ්ඩුව මේක අකුල ගන්න විමිට කලින් අවස්ථාවලත් සමහරලාට ආණ්ඩුව මෙවැනි යෝජනා ගෙනල්ලා ඒකට ජනතාවගේ ප්‍රතිරෝධයක් තියෙනවා නම් මීට කලින් තියව ඉල්ලා අස්කරගෙන තියෙන විශේෂම දැක්කොත් අපි කියන මේ හේට් ස්පීච් සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනාවපු ඒ අනපනත් ඒ විදිහටම අකුල ගත්තා. අනිත් විදිහට මේ දෛවයේ සරදම වෙන්නේ ස්වාමින් වහන්සේලාම තමයි මීට කලින් මෙවැනි නීතිමය බලයක් අවශ්‍යයි කියලා ඉල්ලීමක් කළා තියෙන්නේ තමන්ගේ සංඝ අධිකරණයන් සඳහා.
අද සාකච්ඡාව අවසන් කරන්නට මම තෝරගන්නවා ශ්‍රී ලංකාවේ සිවිල් ජන සමාජයේ විශාල කැළඹීමකට ලක් කරපු තවත් එක්තරා සිදුවීමක්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය හා සම්බන්ධව අපි පසුගිය කාලවකවානුව පිළිබඳව කල්පනා කරද්දී ශ්‍රී ලංකා පොලිසියට දැඩි ලෙසින් අපවාද එල්ල කරන්නට සමත් වුණු ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිළිබඳව නීතිය සදාචාරාත්මක භාවය ආරක්ෂා කිරීම පිළිබඳව සැමටම සමානාත්මතාවය සැලසෙන පරිදි නීතිය ක්‍රියාත්මක කිරීම යන කාරණා අභියෝගයට ලක්වන පරිදි ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු කිහිපයක් සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. විශේෂයෙන්ම සේයා සදෙවිමි දැරියගේ ඝාතනය හා සම්බන්ධව පොලිසිය ක්‍රියා කරපු ආකාරය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන්ගේ මේ උපාධිය තමන්ගේ ඩිප්ලෝමාව උපාධියක් ලෙසට පිළිගැනීම සඳහා ඔවුන් කරපු ඉල්ලීමේදී පොලිසිය හැසිරුණු ආකාරය මේ වගේ මේ මෑතක සිදුවුණු සිදුවීම් කිහිපයක්. ඊට පස්සේ අපිට මේ මෑතකදී ඉතාමත් මෑතකදී අහන්නට ලැබුණේ පසුගිය හතරවෙනිදා ඇඹිලිපිටියේදී සිදුවුණු සිදුවීම. ඇඹිලිපිටියේදී එක්තරා උත්සවයකට පැමිණුණු පොලිස් කණ්ඩායමක් සහ ඒ සිවිල් වැසියන් අතර සිදුවුණු ඒ ගැටුමේදී සුමිත් ප්‍රසන්න ජයවර්ධන කියන පුද්ගලයා උඩුමහලකින් බිමට තල්ලුකොට මරා දැමුවාය කියන චෝදනාවක් පොලිසියට තියෙනවා. ඔබ මාධ්‍ය පිළිබඳව අවබෝධයෙන් සිටියනම් ශ්‍රී ලංකාවේ මේ හා සම්බන්ධව සිදුවීම් රාශියක් විවිධ ස්වරූපෙන් අපිට දකින්නට ලැබෙනවා. මං අමල් මෙහිදී දැනගන්නට කැමති අතර මේ සිදුවීම සම්බන්ධව මේ වෙනකොට සිදු කරන පරීක්ෂණ සහ පොදු ජන මතය මොකක්ද ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳවත් වත්මන් සිවිල් නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකාවේ.
නිලක්ෂි පොලිසිය බොහොම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තියෙන ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්. ඇත්තටම මෙතන මේ ප්‍රදේශයේ ජනතාව පාරට බැහැලා වුන් විරෝධතාවයකුත් දැක්කුවා ඒ සම්බන්ධයෙන්. ඊට අමතරව මේ මරණ පරීක්ෂණය සම්බන්ධයෙන් උත් පොලිසිය ක්‍රියා කරපු ආකාරය පිළිබඳ දැඩි විවේචන තියෙනවා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් මේ මරණ පරීක්ෂණය වාර්තා කරන අවස්ථාවේදී පොලිසිය ගිහිලා මේ මාධ්‍යවේදීන්ගේ ඒ තමන්ගේ නෝට් පොත් ඒවා උදුරගෙන මාධ්‍යවේදීන් මේක වාර්තා කිරීම වැළැක්වුවා. අතර මේ වෙනකොට කතුරු සංසදයේත් මේ පිළිබඳ පැමිණිලි කළා තියෙනවා බලධාරීන්ට මේ පොලිසිය ක්‍රියාකලාපය සම්බන්ධයෙන්. නමුත් එක්තරා විදිහකට මේකේ හොඳ පැත්තක් අපි දැන් දකිනවා. පොලිසිය කරපු අභ්‍යන්තර පරීක්ෂණයකින් ඒ පිළිබඳ වාර්තා අපිට දැන් දැනගන්නට ලැබුණා. ඉතින් ඒ අභ්‍යන්තර පරීක්ෂණයෙන් සොයාගෙන තියෙනවා මේ අවස්ථාවේදී මේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන තරුණයාගේ මරණයට පොලිසිය වග කිව යුතුයි කියලා. ඒ එකම පොලිසියේ ක්‍රියාකලාපේ නිසා තමයි මේ තරුණයා ජීවිතක්ෂයට පත් වුණේ කියන එකත් මේ පරීක්ෂණින් සොයාගත්ත පමණක් නෙවෙයි. එහිදී ඇඹිලිපිටිය පොලිසිය සම්බන්ධයෙන් බොහොම දැඩි නිර්දේශ මෙතන ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීම සඳහා නීතිපතිගේ උපදෙස් අරගෙන කටයුතු කරන්න කියන ඒ නිර්දේශයේ ඒ අන්තර්වාර්තාවෙන් මේ වෙනකොට ඉදිරිදක්වලා තියෙනවා.
අමල් දැන් අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ කාලයක් ජීවත් වෙලා මෙහිට සංක්‍රමණය වුණු පුද්ගලයන්. ඒ නිසා ශ්‍රී ලංකාවේ සිවිල් ජන සමාජය තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අපිට මේ අවුරුදු කීපයකට කලින් අවුරුදු ගණනාවකට කලින් තියෙන අත්දැකීමුත් තියෙනවා. එහෙම මනසකින් මේ අපි ඉදිරිපත් කරන ප්‍රවෘත්ති අහගෙන ඉන්න පිරිසකුත් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. මං ඔවුන් වෙනුවෙන් දැනගන්නට කැමතියි ඔබ අර කලින් සඳහන් කරපු ආකාරයට අර අභ්‍යන්තර පොලිසිය සිදු කරපු අභ්‍යන්තර පරීක්ෂණය හරහා පොලිසියේ පාර්ශ්වයට අවාසි සහගත, ඒ කියන්නේ පොලිසිය වැරදි කියන අත්තනට දක්වා ඔවුන් සාක්ෂි හොයාගෙන තියෙනවා කියලා. කොහොමද ඇත්තටම පොලිසිය මෙහිදී ක්‍රියා කළ තියෙන්නේ?
මේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් කරුණු කිහිපයක් සොයාගෙන තියෙනවා. එකක් තමයි ඔවුන්ට මුලින්ම පැමිණිල්ලක් ලැබුණයි කියලා තිබුණා 119 එහෙම නැත්නම් හදිසි ඇමතුම් ඒකකයට ලැබිච්ච දුරකථන පණිවිඩයක්. ඒකෙදි සඳහන් වෙලා තියෙනවා කියලා මේ පාටි එකක මේ ශබ්ද විකාශනයන්ට පාවිච්චි කිරීම නිසා අසල්වාසීන්ට හිරිහැරයක් වෙනවයි කියලා. නමුත් මේ අභ්‍යන්තර පරීක්ෂණයෙන් සොයාගෙන තියෙනවා එවැනි දුරකථන ඇමතුමක් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණේ නැtei කියලා. ඇත්තටම මේ ඇමතුම ලබා දීලා තියෙන්නේ මහජනතාවගෙන් කවුරුත්ම නෙමෙයි, පොලිස් නිලධාරීන්මයි කියලා සොයාගෙන තියෙනවා. ඒකම මේ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා තමන්ට සාමාන්‍ය වැසියන් දෙවැනි සහ තුන්වැනි තට්ටුවේ රඳවාගෙන ඔවුන්ට දිගින් දිගටම පහර දුන්නයි කියලා. නමුත් අභ්‍යන්තර පරීක්ෂණයෙන් සොයාගෙන තියෙන්නේ එවැනි පහර දීමක් සිද්ධ වුණේ නැtei කියලා. තව දෙයක් තමයි මේ ස්ථානයට පොලිසිය දෙතුන් පාරක් ගිහිල්ලා ඔවුන්ගේ ශබ්දය අඩු කරන්නයි කියලා ආවාද කළයි කියලා ඒ පොලිසිය සටහන් වල තිබුණා. නමුත් පසුව සොයාගෙන තියෙනවා එවැනි අවවාද කිරීමක් සිද්ධ වෙලා නැහැ. පොලිසිය එක් වතාවක් පමණයි මෙම ස්ථානයට ගියේ කියලා. ඊට අමතරව පොලිසිය සඳහන් කළ තිබුණේ නැහැ මේ අවස්ථාවේදී ඔවුන් අහසට වෙඩි තියලා තමන්ගේ තුවක්කු පාවිච්චි කළ මේ ජනතාව බියවැද්දුවයි කියලා. නමුත් ඒක ඒ කාරණාවත් පසුව සොයාගත්තා. මේ මේ මෙවැනි අවස්ථාවකදී තමන්ගේ ගිනි අවිය පාවිච්චි කිරීම පිළිබඳව පොලිසිය කරුණු වසන් කළ තිබුණා. ඉතින් මේ විදිහට කරුණු කීපයක් ඊට අමතරව පොලිසිය කියලා තිබුණා ඔවුන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී අනිත් පිරිසත් අතර යම් කිසි කලහක් ඇති වුණයි කියලා. ඉතින් ඒකත් බොරුයි කියලා මේ අභ්‍යන්තර පරීක්ෂණයේදී කරුණු සොයාගෙන තිබුණා. ඊට අමතරව පොලිස් ස්ථානයේ හිටපු ටෙලිෆෝන් ඔපරේටර් මේ කරුණු වසන් කිරීම සම්බන්ධයෙන් බොරු සාක්ෂි දුන්නේ කියන එකත් බොහොම පැහැදිලිවම ප්‍රකාශ වෙලා තියෙනවා.
හොඳයි, අපිට මේ සිදුවීම් හරහා යම් කිසිවු දල අවබෝධයක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ දැඩි විරෝධයේ පොලිසිය ක්‍රියාකලාපේ හා සම්බන්ධව එල්ලවීමට හේතු පාදක වෙන කරුණු මොනවාද කියලා. ඔවැනි වූ කරුණු තමයි පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් අපිට අහන්නට ලැබෙන දේශපාලනික සහ සිවිල් ජන සමාජයේ වඩාත් අවධානයට ලක්වුණු කරුණු. අපේ මාතෘභූමියේ කරුණු පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දක්වන්නට SBS සිංහල ගුවන් විදුලිය සමග සම්බන්ධ වීම පිළිබඳව ඔබට බොහොම ස්තුතියි. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දුක්ෂි.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.